Honorable Vasanta Pushpakumara, you have 11 minutes.
Garu, niyojya kathanayakathumani, ada vivadaya tahanam uttejaka sambandhayen uwath mata yam adahasak idiripat karanna avashyayi. Balangoda asane rajawaka pasale pasugeda siduwicha yam soka janaka aranchayak sambandhayen. පසුගිය දිනක පත්තපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයේ රජවක පාසලේ පාසල් වත්තේ තිබුණ බෝගහක් අසල තිබුණු පන්ති කාමරයේ කඩාවැටීම නිසා ඒ පාසලේ ඉගෙනගත්ත 12 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් හදිසි අපේ අතරින් වෙන් වෙලා ගියා. එහෙම නැත්නම් ඒ දෙමව්පියන්ට අහිමි වෙලා ගියා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක මම ඒ අවට ප්‍රදේශයේ සැරිසරනකොට සහ ඒ මලගෙදරට මම සම්බන්ධ වෙච්චි වෙද්දී මට ගමේ මිනිස්සුන්ගෙන් සහ අවට ප්‍රදේශවාසීන්ගෙන් යම් තොරතුරු ටිකකුත් ලැබුණා මේ සිදුවීම සම්බන්ධයෙන්. ඉතින් මේක ගැන රටේ පුරවැසියන්ගේ අවධානය යොමු වෙන්නත් විශේෂයෙන්ම අධ්‍යාපනයේ ශේෂ්ත්‍රයට අදාළ විශේෂයෙන්ම විදුහල්පතුමන්ලා ඒ වගේම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකලා සහ මේ ආයතනවල සම්බන්ධ නිලධාරීන්ගේ අවධානය යොමු වීමත් එක් සම්බන්ධ කරගෙන මම මේ අදහස ඉදිරිපත් කරන්න කැමැතියි. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා බොහෝ ග්‍රාමීය පාසල්වල එහෙම නැත්නම් අපේ නගරයේ තියෙන ගොඩක් පාසල් වුණත් විශාල ගස් සංඛ්‍යාවක් තියෙනවා පාසල් වත්තේ නැත්තම් පාසල් භූමියේ. ඒතර මේ තියෙන ගස් බොහෝ වෙලාවට ශක්තිමත්භාවයෙන් අඩු නැත්තම් අරටුව නැති ගස් තමයි බොහෝ වෙලාවට මේ පාසල් භූමිවල තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගස් වර්ග විදිහට ගත්තොත් විශේෂයෙන්ම නුග ගස්, බෝ ගස්, රුක්කත්තන ගස් නැත්තම් මාර ගස්. මෙන්න මේ කියන ගස් වර්ග විශාල ප්‍රමාණයක් පාසල් භූමිවල තියෙන නිසාම හදිසි ආපදා තත්ත්වයන් වලදී විශේෂයෙන්ම හුලං තියෙන තත්වයන් වලදී එහෙම නැත්නම් වැස්ස තියෙන තත්වයන් වලදී මේ වෘක්ෂලතා කඩා වැටීමේ අවදානම ඉතාමත් ඉහළයි. ඉතින් මෙන්න මේ කඩා වැටීමේ අවදානම ඉහළ නිසාම මේ තමයි අපිට පහුගියදා මේ ඇතිවෙච්ච සිදුවීමටත් අපිට ලක් වෙන්න උනේ. විශේෂයෙන්ම මේ සිදුවීම සිදුවෙච්ච අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් ඒ වගේම බලංගොඩ මූලික රෝහල ඊට පස්සේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඒ වගේම අපේ අධ්‍යාපන ඇමතුමිය, නියෝජ්‍ය ඇමතුමා, ගරු ආණ්ඩුකාරතුමිය මේ හැමෝම වැදිහත් වෙලා මං හිතන්නේ මේ ප්‍රශ්නේ निराකරණය කරන්නත් ඒ දරුවාගේ මරණයේ අවසන් කටයුතු සියල්ල සිද්ධ කරන්නත් හැමෝම වැදිහත් වුණා, සම්බන්ධ වුණා, ඒකට උදව්පදව් සියල්ල කරා. ඉතින් මං ඒ හැමෝටම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්නත් කැමතියි. නමුත් මේ සිදුවීමේදී මම දැක්ක දේ තමයි බොහෝ මෙන්න මේ තැන්වල තියෙන අනාරක්ෂිත මේ ශාක ඉවත් කරන්න ගියාම මේක යම් ලොකු බාධාවන් ටිකක් තියෙනවා. මේකට බාධාවන් මම දකින ආකාරයට බාධාවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේක අයින් කිරීමේ හැකියාව බොහෝ වෙලාවට තියෙන්නේ රාජ්‍ය දැව සංස්ථාවට. අපි බොහෝ වෙලාවට සම්බන්ධ කරන තීන්දුවලදී අපි මෙන්න මෙවැනි යෝජනා වලට අපි සම්බන්ධීකරණයේදී අපි අවස්ථාවන් හදලා දෙනවා නැත්නම් තීන්දුව දෙනවා මේ ගස් හැකියක්මනින් අයින් කරන්න කියලා. නමුත් මේවා අයින් කරන්න ගියාම තියෙන බාධාව තමයි විශේෂයෙන්ම ආයතනවල ඉන්න නිලධාරීන්ගේ ඒ වගේම ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන යම් අදහස් නැත්නම් යම් මිත්‍යා මත නිසා මේවා අයින් කරන්න යම් බාධාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන නුග ගස් නැත්නම් රුක්කත්තන ගස්, බෝ ගස් වගේ ඒවා අයින් කරන්න ගියාම සමාජයේ මිනිසු යම් පොඩි පැකිලීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ආයතනවල නිලධාරීනුත් මේවා කපලා අයින් කරන්න යම් පැකිලීමක් තියෙනවා. ඒ පැකිලීම තියෙන නිසා තමයි මෙන්න මේවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒකක්. අනිත් එක තමයි මේක දැව සංස්ථාව විසින් උනත් කපලා අයින් කරන්න ගියාම මේ දැවවල තියෙන ආර්ථික වටිනාකම අඩු නිසාම මේවා අයින් කිරීම සඳහා යම් පැකිලීමක් තියෙනවා. සහ මේක මේ ක්‍රියාවලිය වේගවත් වෙන්නේ නැහැ. මෙන්න මේක වේගවත් නොවීම නිසා තමයි අපිට මේ සිදුවීම් වලට ලක් වෙන්න වෙලා තින්නේ. ඒ වගේමයි පහුගියදා ඇති වෙලා තිබුණ මේ දේශගුණ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම මම ජීවත් වෙන බලංගොඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම තියෙනවා වතු සමාගම් වලට ආйти විශාල වතු ප්‍රමාණයක්. මේ වතු වලත් පාර අද්දරවල් වලට එන බොහෝ මේ අනාරක්ෂිත ගස් තියෙනවා. එතකොට අපි පහුගිය සති දෙකේ දැක්කා ඒ ඇතිවෙච්ච ආපදා තත්ත්වයක් එක්ක බලංගොඩ ප්‍රදේශයේ ඉතා විශාල ගස් සංඛ්‍යාවක් කඩා වැටුණා. මේ ගස් සංඛ්‍යාව කඩා වැටලා ඉලෙක්සිරි බෝඩ් එකේ මං හිතන්නේ අපි විදුලි රැහන් වලට විශාල ඩැමේජ් එකක් වුණා. මම එක වෙලාවක කතා කරද්දී මට විදුලි අධිකාරියතුමා පවසපු එක තමයි ඒ සතියට විතරක් බ්‍රේක් ඩවුන් 1500 ගානක් විතර ඇවිල්ලා තිබුණා. එතන මෙන්න මේ සිදුවීම් දෙකේදී මම දැක්ක එක තමයි අපි මේ අනාරක්ෂිත සාකා අයින් කරන්න අපි දැනට පාවිච්චි කරන ක්‍රමවේදය කාර්යක්ෂමතාවයෙන් අඩුයි. මේ කාර්යක්ෂමතාවයේ අඩු නිසා තමයි අපිට මෙවැනි තත්වයකට ලක් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ ගරු සභාවේ අවධානය යොමු කරමින් මම යම යෝජනාවක් කරන්න කැමති. මෙන්න මෙවැනි ආපදා තත්වයන් වලදී මේවා අයින් කරන්න සහ හදිසි මෙවැනි තත්වයක් ආවොත් අපි ඒකට මුහුණ දීම සඳහා අපි මේ ආපදා කළමනාකරණය විෂයේ තියෙන සමහර කොටස් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි පළාත් පාලන ආයතනවලට යම් පැවරීමක් නැත්නම් වගකීමක් ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් මේ ආයතනවල නිලධාරීන් සහ ඒවා ඇතුළත යන්ත්‍රෝපකරණ පාවිච්චි කරගෙන අපිට මේවා වඩා වේගෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට මෙන්න මෙවැනි අනතුරු, ඒ කියන්නේ දරුවන්ට වෙන අනතුරු, එවැනි ඒවා අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම ආපදා තත්ත්වයකදී විදුලි බල මණ්ඩලයේ වගේ තැන්වලට වෙන පාඩුත් මං හිතන්නේ අපිට සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න හැකියාව ලැබේ. මොකද එක සතියකදී බ්‍රේක් ඩවුන් 1500ක් එනවයි කියලා කියන්නේ ඒක මං හිතන්නේ විශාල ජාතික ධනයේ අපතයෑමක් විදිහට තමයි මට නම් පේන්නේ. ඉතින් ඒ නිසා අපි එන්නේ එකට ක්‍රමවේදයක් හදමු කියන එකත් මම මේ ගරු පාර්ලිමේන්තුව යෝජනා කරනවා. ඒ වගේමයි අද මාතෘකාව තහනම් උත්තේජක සම්බන්ධයෙන් අපි ලෝකයේත් එක්ක සම්මුතිගත වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙන් මේකට අදාළව 2013 අංක 33 දරන ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් තියෙන මේ පනතේ 34 වෙනි වගන්තිය තමයි අපි මේ සංශෝධනය කරන්න යන්නේ වාර්ෂිකව. මෙන්න මේක මේ වාර්ෂිකව අපි සංශෝධනය කරද්දී ලෝකයෙන් හඳුනා ගන්නා තහනම් උත්තේජක ලෙස හඳුනා ගන්නා ද්‍රව්‍ය නැත්තම් ක්‍රමවේද හැම වර්ෂයේම ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒ වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ලෝකයේ තියෙන මෙන්න මේ වාඩා කියන ආයතනය නැත්නම් ලෝකයේ තියෙන තහනම් උත්තේජක මර්ධන නිරෝධායන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනවා. මෙන්න මේක ප්‍රකාශයට පත් කරාට පස්සේ මේකට සම්බන්ධ ලෝකයේ රටවල් සියලු දෙනාම මේක පිළිගනිමින් මේක තමන්ගේ රටේ නීතියක් බවට පරිවර්තනය කරගනිමින් මේක අපි භාවිතා කරන්න පෙළඹෙනවා. මේක හරහා අපිට පුළුවන් වෙනවා අපේ ක්‍රීඩාවේ යම් ගුණාත්මක භාවයක් හදාගන්න සහ අන්තර්ජාතික මට්ටමින් අපේ ක්‍රීඩාව වඩා හොඳ එකක් බවට පත් කරගන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට අපි අන්තර්ගත වෙන එක මං හිතන්නේ ඉතාම හොඳ එකක්. විශේෂයෙන්ම මට තියෙන පුද්ගලික අදහස තමයි තහනම් උත්තේජක වර්ගයක් භාවිතා කරන්න ක්‍රීඩකයෙක් පෙළඹෙන්නේ නැත්නම් ක්‍රීඩක කණ්ඩායමක් පෙළඹ වෙන්නේ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන දැනුමේ නැත්නම් ආකල්පවල තියෙන යම් ගැටලුවක් නිසා. විශේෂයෙන්ම අපි දන්නවා ක්‍රීඩාවලට සම්බන්ධ වෙද්දී බොහෝ දෙනෙක්ගේ අදහස තමයි ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන්න ඕන. එහෙම නැත්නම් මේක ජයග්‍රහණය කිරීම තුළින් මුදල් ලබන්න ඕන කියන අරමුණ මත තමයි මේ තහනම් උත්තේජක වලට බොහෝ දෙනෙක් යොමු වෙලා තියෙන. මේ තහනම් උත්තේජකට යොමු වීම නිසා මං හිතන්නේ බොහෝ ක්‍රීඩකයෝ ප්‍රමාණයක් ලෝක පරිමාණයේත් අපේ රටෙත් මේක නිසා පරිහානියට පත් වෙනවා. ඒක විශේෂයෙන්ම ජයග්‍රහණය නැති වෙනවා විතරක් නෙමෙයි. තමන්ගේ ශාරීරික දුබලතාවය නැති වෙන්න බොහෝ වෙලාවට මේ තහනම් උත්තේජක සෑහෙන විට බලපානවා. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විදිහට නැත්නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න යන අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මෙන්න මේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් අපි යම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න ඕන. බොහෝ විට මේවා නොදැනුවත්ව වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කැෆේන්. කැෆේන් කියන එක කලින් තහනම් උත්තේජකයක් විදිහට පාවිච්චි වෙලා තිබුණා. නමුත් දැන් ඒක මේ තහනම් උත්තේජක කාණ්ඩයෙන් අයින් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ
හර්බල් වසන්ත පුෂ්පකුමාර you have 2 more minutes.
ඉතින් ඒ වගේ මේක වරින් වර නැත්තම් කාලෙන් කාලේ මේක හැමදාම අලුත් වෙන එකක්. ඉතින් අපිට අවශ්‍යයි යහපත් ක්‍රීඩකයන් පිරිසක්. ඒ නැත්නම් හොඳ ක්‍රීඩාවක් රටක් විදිහට දියුණු කරන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ තහනම් උත්තේජක වලින් බැහැර වෙලා මේක සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කළා නැත්නම් ක්‍රීඩකයෝ දැනුවත් කළා වඩා හොඳ පරපුරක් නිර්මාණය කිරීම අපි කරන්න ඕනේ. එහෙම වඩා හොඳ පරපුරක් නිර්මාණය කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ලෝක මට්ටමේ පවා මේ ජයග්‍රහණ අත්පත් කරගන්න. විශේෂයෙන්ම අපි ක්‍රීඩාවේදී බලාපොරොත්තු වෙනවා සහභාගීත්වය සහ ජයග්‍රහණේ පමණක් නෙමෙයි අපිට එතනින් එහාට ගිය බොහෝ දේවල් ටිකක් අපි ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නිරෝගිමත්කම විනයගරුක බව ඒ වගේමයි බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කියන මෙන්න මේ කාරණා ටිකත් අපි ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතනවා නැත්නම් මම හිතනවා අපිට මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන සංකල්පය ඇතුලේ නැත්නම් මේ අපේ ප්‍රතිපත්තියේ ප්‍රකාශය ඇතුලේ තියෙන මේ වැඩපිළිවෙල අපි හරියට ක්‍රියාත්මක කළොත් මං හිතන්නේ අපේ රටේ ඉතාමත් හොඳ ක්‍රීඩා පරපුරක් අපිට හදන්න පුළුවන් වේ. දැන් අපේ විශේෂයෙන් පාසල් දරුවන් ඒ වගේම තරුණ සේවා සභාව හරහා එන ඒ නැත්නම් පළාත් මට්ටමින් එන නැත්නම් යුනිවර්සිටි මට්ටමින් එන ක්‍රීඩකයන්ට ඉතාම හොඳ අතදීමක් කරලා මේ එයාලගේ හැකියාවන් දක්ෂතාවයන් උපදන්වලා මේවා ගැන දැනුම යම් අධ්‍යාපනයක් ලබා දීලා ඒකට ඉතාම හොඳ පිරිසක් බවට හොඳ ක්‍රීඩකයන් පිරිසක් බවට නැත්නම් විනයගරුක ක්‍රීඩකයන් පිරිසක් බවට පත් කරොත් අපිට පුළුවන් වෙයි ලෝක මට්ටමින් අපේ රට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අරන් ඉන්න. ඉතින් අපි ක්‍රීඩා මාත්‍යංශය විදිහට නේ අපේ ආණ්ඩුවෙන් අපි මෙහෙවන්න ඕන අපේ රට මෙන්න මෙතෙන්ට අරගෙන ඉන්න. ඒ සඳහා තමයි මම හිතන්නේ අපි මේ සියලු වැඩපිළිවෙල් කරන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම හැමෝටම අධ්‍යාපනය ලබා දෙන එක, මේක සම්බන්ධයෙන් අපි දැනුම් බෙදලා දෙන එක විශේෂයෙන්ම අරගෙන යන්න ඕන අපි අනිවාර්යෙන්. මේක සරසවි වලට නැත්නම් යුනිවර්සිටි මට්ටමට, පාසල් වලට, ඊට පස්සේ ගමේ තියෙන
සිද්ධාන්ත මෙම්බර් your time is up.
මේ හැම එකටම මේක අරන් ගියොත් මං හිතනවා අපේ රටක් විදිහට මේ ජයග්‍රහණය කරගැනීමේ හැකියාව ලැබෙනවා කියලා. බොහොමත්ම ස්තුතියි.